సమంతా చక్రవాళేషు అత్రా గచ్ఛంతు దేవతా సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మశ్రవణకాలో అయం బదంతా ధమ్మశ్రవణకాలో అయం బదంతా ధమ్మశ్రవణకాలో అయం బదంతా నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని, ఒక హెమ దినామ మీ విలావి బలాపురుత్తు అన్ని ధర్మశ్రవణే కరన్నటాయి. అది మీ ఉతుం దేశనావి సదహతి దాయకత్వగిన కటయుతు కరును లబాన్నే పియశీలి లొక్కుగే మేనియన్ నెతులు పిన్వత్ పిరిస. పియశీలి లొక్కుగే మేనియన్ నెతులు పిన్నుతున్ సేలు దినాటమ మీ ఉతుం ధర్మదానమే కుసల్ జీవితావబోధయ ధర్మావబోధే పినిస బలవత్వేవా కిలపి అధిష్టాన కరణవా. దెన్ ధర్మశ్రవణే కరన్నట కాలయ. పిన్నత్ని, మీ జీవిత కీలకాన్ని మా విశాల కణసల్లట హేతువ. మీ జీవితే లెబును జీవితయ బోమ అగ్రదయాక్ విధియట వటినా దయాక్ విధిట అపి సలక గత్తట మీ జీవితే హెమ్మ తెనకమ తీన్ని దుఃఖ నొదట బలన్న దుఃఖం మిరిగిచ్చ జీవితే అక్క అపి గేవాన్ని హరిమ పీడావాక్ మీ జీవితే అతులి తీయని బలాగనిద్ది జీవితం వినాశలేను. అపేక్ష దల్లోగ నిస్సరహట యాన్న బే తపి మీ లోకే వటినాకం దీల తురుకరగత్త లోకేమ దవస కపి అండవను అపేట అపే ఎహట కందులకు ఉపద్దవను. ఒబోయ దరువనిసా ఆస్వాదేట పత్తునా వగేమ దరువనిసా ఒబట అండండ విన అవకాశేతమై వెడియంతి. హొందట బలన్న తమన్గిమ దరువనిసా హినావునాట వడ అండలైతి ఎన్ని వెడి హినావిచ్చ అవస్థాత్ నెతు అనిమి అండాపు అవస్థాత్తమై వెడియంతి. మీ దుఃఖం మిదిన కౌరు హరికిని కహువునో ఏ అంటే ఇక్కడ ఉదవ్ కరండు. ఏ దుఃఖం మిదేంటి తిన హుందమ తెన పెవిద్ కౌరు హరికి నీకు పెవిది వినోకివో దరువిక్ కరికమన్నే అని మటనం మీ గిహి జీవితే పా అమ్మి మాం పెవిద్దటే అనోకివో ఏకట సాధుకారదండి. ఏ అతహరీమ కరంట అమారు ఎలా తిని ఓ పిన్నుతులకి తన్న ఆవట ఎత్తకొట్ట దెంగ ఏకాలి కథావత్ ఇబ్బా కౌరు హరికెనిక్ మే కొతనక హరి కౌరు హరికెనిక్ పవిద్దటి గియో హతర వర్గ్యాక్ నివన్ దకినోకిల్ ఇక్కడ హేతు ఏక లస్సన వచనయాక్ ఎత్తడమే. ప్రతిపత్తి ఎమ్మ తమై నివన్ దకిండి తేని ప్రతిపత్తి ఎమ్మ నివన్ దకిండి తేని హెబై తమంగి దరువవ అతారినీక్ ఇతట కవల పోవల నావల అందల కరల ఉగన్నల లోకోత్తర జీవితయాక్ వెనువేన్ దరువవ అతారింట హితెనీక్ దరువవ అతారినీక్ ఏ అతహరీమిన్ తమై నివన మతువేన్. ఎత్తటమ దరువిక్ పెవిది వెనువనం ఈ అమ్మ యాగిమై నివన్ మగ హదాగిన తీని దరువకి నివన్ మగమ నిమి అయి ఏ అమ్మ దరువవ అతహరినో అతహరినీక్ కియనీక తమై బుద్ధ శాసని నివన కియాని అతహరినీక్ ధర్మీ అతహరీమటికి అని చాగ్ కీల చాగ్ త్యాగకి అని అతారినో చాగో పటినిస్సగ్గో ముత్తి అనాలయో మిదీమ సహా నోయల్మేతులే తమై సంపూర్ణ జీవితే దుఃఖే నిమా అవుతీన్. ఇప్పుడు మీ పవిద్దుకి అని హరి లస్సన ఇకా కేత్తడం పవిద్దుకి అని హరి సుందర అయిపోయింది. మీ వయసటి గీపు అమ్మలాట మెదిబియ గివన మీ నోనల మహత్తురుంటే ఎత్తటమ హితెనో దెన్ హితెనో హృద సాక్షి ఉన్నత్ కియనో అపరాధి పవిద్దటి గ్యాన కొచ్చర హుందయిద్ కియల ముల్కాలి అర కెలెస్ బలవత్ నిసా అప్పటి హేమ హితెన్నే కెలెసున్గే బలవత్ కమట ఎత్తటమ పిన్నత్ని అప్పటి హితెన్ని నెహ කෙලෙස් බලවත් නිසා අපට හිතෙන්නේ නැහැ මේ ධර්මය තුල ජීවත් වෙන එක ශ්‍රේෂ්ඨ දෙයක් කියලා. ඒ නිසා පින්වත්නි මේ ජීවිතේ දුකක් හැටියටම දකින්න. මේ දුක ලෝකේට තැවරිලා ඉන්න නිසාම වැඩෙන බව දකින්න. ලෝකේට අපි තැවරිලා ඉන්නේ. ලෝකයේත් එක ගෑවිලා අපි. ගෑවිච්ච තැන දුක තියෙන්නේ. ඉතින් අපි ආස්වාදයේ බලාගෙන හිටියට අපට ලෝකයෙන් ආස්වාදයට වඩා මහ විශාල දුකක් තමයි උරුම වුනේ. ඒකට අපිට කරන්න තියෙන්නේ අපි අපේ හිත හදාගන්න එක. එතකොට මේ හිත හදාගන්න එක කියන්නේ උපේක්ෂාව. උපේක්ඛා නිමිත්ත කියලා එකක් තියෙනවා. උපේක්ෂාව නිමිත්තා උපේක්ඛා නිමිත්තානුසාරිව පවතින. අපි නිමිති ගන්නවානේ. නිමිති ගන්නෙ කොහෙන්ද? මේ ඉන්ද්‍රියන් වලින් ඇහෙන නිමිති, කනින් ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස. මෙතන නිමිති ගන්නවා. ලෝකේ ඔච්චරමයි අවබෝධ කරන්න තියෙන්නේ. මොකද ඔయిత වඩා ලෝකයක් අපිට අහුවෙන්නේ නැහැ. රූපවලට, ශබ්දවලට, ගඳ සුවඳට, රස පහසට වඩා මොනවත් අපිට අහුවෙන්නේ නැහැ ලෝකේ. මොකුත්ම අහුවෙන්නේ නැහැ ජීවිතේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම වලට වඩා ලෝකේ කිව්වට මොකුත් ඇත්තටම නැහැ. කොහෙ ගියත් නැහැ. ඇමරිකාවේ ගියත් නැහැ. එංගලන්තේ ගියත් නැහැ. කැනඩාවට ගියත් නැහැ. ලංකාවේ හිටියත් නැහැ. ඔయిత වඩා මොකුත් නැහැ. මේ අපිට හිතෙනවා මෙහි හිටින් නැතුව ඇමරිකාවට ගියා නම් ප්‍රශ්නේ විසඳෙයි කියලා. එංගලන්තෙට යආගත්ත නම් කොහොමාරි කියලා හිතෙනවා. එංගලන්තෙට ගියත් මේ මිනිසුත් ඉතින් මහ විශාල පෙළෙනවා. දුක ඉවර නැහැ ඒගොල්ලෝ. එංගලන්තේ හිටියත් දුක ඉවර වෙන්නේ නැහැ. දැන් මට පව් කාලේ එක්තරා මහාචාර්යවරයෙක් හම්බුණා. එයා ওই හොඳ රටක ඉඳලා මෙහි ඇවිල්ලා මහාන වෙලා ඉගෙන ගත්ත කෙනෙක්, ද ආර්ථික ශක්තියකුත් තියෙන කෙනෙක්. එයා ඇයි ලංකාවට ඇවිල්ලා, මං හිතන්නේ නා වූ නාරන්නේ සේනාසනේද කොහෙද යා පැවිදි වෙලා. ඒ වගේ මේ එහි ඉඳලා මෙහි ඇවිල්ලා ඇයි මේ ආරණ්‍යයකට ගිහින් පැවිදි වෙන්නේ? එහෙත් නෑ ආස්වාදේ. අපි එහෙ ඇති කියලා හිතාගෙන එහෙට ගියපු මිනිසුන්ගෙන් අහලා බලන්නකෝ දැන් සම්තෘප්තිමත්ද ජීවිතේ කියලා. මෙහින් එංගලන්තයට ගියපු ඇමරිකාවට ගියපු මිනිස්සු සම්තෘප්තිමත් කියලා කියන්නේ ජීවිතේ. ඒගොල්ලෝ සම්තෘප්තිමත්ද කියලා ඇහුවොත් ගොඩාක් අය දැන් මම දැක්ක පව් කාලේ අපේ ඇමරිකාවේ අපි දාන්න කට්ටියක් ඒගොල්ලෝ ආයි ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ කිව්වා අනේ ස්වාමීන්ස කොහේ ගියත් මේ වගේ එකක් නැහැ. ඒ නිසා අපි දැන් ධර්මයක් දියුණු කරගෙන මෙහෙට වෙලා ඉන්නවා. දැන් ඔයගොල්ලෝ හිතෙන්නේ ලොකුම අරුබුදේ මුදල් කියලා. ඇත්තටම මුදල් අරුබුදයක් තමයි. ජීවිතේ මුදල් නැතුව ඉස්සරහට යන්න බෑ. මතක තියාගන්න මුදල් තිබ්බ කියලා දුක අඩු වෙන්නේ නැහැ. මුදල් ගොඩාක් තිබ්බ කියලා එහෙම දුක නිමා වෙන්නේ නැහැ. දුක නිමා වෙන්නේ දුක අවබෝධ කිරීමෙන්. අන්නේ අවබෝධ කිරීම කියන කෑල්ල තමයි බුද්ධ ශාසනය ඉස්මතු කරන්නේ. අවබෝධ කිරීම. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම ආස්වාදේ විඳලා බලලයි මේ කතාව කිව්වේ. බුදුරජාණන් වහන්සේ එදා වේගයෙන් වර්ෂා වෙන වෙලාවක මහී කියන ගඟ අසබඩදී බුදුරජාණන් වහන්සේට එක්තරා කවිකාරයෙක් මුණ ගැහුණා. ඔහුව මුණ ගැහින්නේ වර්ෂාව ඇති වෙලාවක ඔහු කවි කියන්න පටන් ගත්තා. ඒ හැම එකක්ම බුදුරජාණන් වහන්සේ මේ පැත්තෙන් අනිත් පැත්තට කියන්න පටන් ගත්තා. ගං ඉවුරු දෙකේ දෙපැත්තේ ඉඳලා. එයා කියන කවි අනිත් පැත්තට හරවලා බුදුරජාණන් වහන්සේ කිව්වා. කොහොමද? යකෝ මට දරුවොත් ඉන්නවා, බිරිඳත් ඉන්නවා, ඉන්න නිසා වැස්ස වහින්න කියලා අනෝරා වැස්සකට එයා කිව්වා, ආරාධනා කළා මගේ බිරිඳත් දරුවොත් ඔක්කොම ගේ ඇතුලේ ඉන්නේ, ඒ නිසා වහින්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මට බිරිඳකුත් නැහැ, දරුවොත් නැහැ, නැති නිසා වැස්ස වහින්න කියලා. ප්‍රතිවිරුද්ධයි ඔක්කොම කතා. මගේ ගවපට්ටි වෙන් කළා, අස්සනු ගෙට ගත්තා, ඒ නිසා වැස්ස වහින්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මට ගවපට්ටි නැහැ, අස්සනු ගෙට අරගෙනත් නැහැ, නැති නිසා වැස්ස වහින්න කියලා. එතකොට මේක මෙයාගේ ඇතුළාන්තයේ මහ විශාල කැළඹීමක් ඇති කළා. පොඩි පහේ කැළඹීමක් නෙමෙයි, එයා තුළ මහ විශාල කැළඹීමක්. පොඩි කැළඹීමක් නෙමෙයි, මහා බරපතල කැළඹීමක් එයා තුළ ඇති කළා. පරපතල කැළඹීමක් ඇති කළා. මොකද එයාට කවදාවත් මිබඳු වාදයකට කවි කියන කෙනෙක් අහු වෙලා නැහැ. එයා කිව්වා මම මේ ගඟෙන් එගොඩ වෙලා ලස්සනට මගිගේ හදාගෙන තියෙන්නේ ලස්සනට ඒ ලස්සනට ගේ හදාගෙන තියෙන නිසා වර්ෂාව වේගෙන් වහින්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මම කෙලිස් ගංගාවෙන් ඉගොඩුණා මම මේ මහීගඟෙන් නෙමෙයි ඉගොඩ උනේ. මම ඡන්දය අතික්‍රමණය කළා, රාගය අතික්‍රමණය කළා, තෘෂ්ණාව අතික්‍රමණය කළා. මට ලෝකේ අහුවෙන්නේ නැහැ. ලෝකේ අහුවෙන්නේ කියන්නේ ලෝකේ බලන්නේ, ලෝකේ අහන්නේ නැ නෙමෙයි. ලෝකේ ඇහෙන්නේ නැ නෙමෙයි. හොඳට ඇහෙනවා. ලෝකේ මත තැවරෙන්නේ නැ. ලෝකේ මත ඇලෙන්නේ නැ. ලෝකේ මත මම ඉන්න ඕන, මං අත්දකින්න ලෝකේ මගේ කුටියේ තියෙන්න ඕන කියලා එකක් මාතුල නැ. ඒ අත්දකින්න ලෝකේ මගේ වසඟේ පවත්වන්න ඕන කියලා එකක් නැහැ. මං ඒවා අතික්‍රමණය කරලා තියෙන්නේ. ඒක මේ වර්ෂාව අතික්‍රමණය, මේ ගංගාව, මේ මහ විශාල ජලකඳ අතික්‍රමණය කරනවට වඩා ඒක බොහොම අපහසු වැඩක්. ඒ අපහසු කෙලෙස් ගංගාව මම එගොඩ වෙලා ඉන්නේ. ඒ නිසා වැස්ස වහින්න කියනකොට අකුණු ගහලා වහින්න පටන් ගත්තා. ඒ වර්ෂාව අතරින් අර කවි කියාපු පුද්ගලයා, කවිකාරයා, එයා කල්පනා කළා මොකද්ද මේ කිව්වේ? කවදාවත් කියලා නැති අස්වාභාවික, කිසිම ගැළපෙන්නේ නැති කවිකාරයෙක්, අමුතු කෙනෙක්. මෙයාගේ ඇතුළාන්තය අවුල් වෙන්න පටන් ගත්තා. ඇතුළාන්තේ ගැළමෙන්න පටන් ගත්තා. ඇතුළාන්තේ මහ විශාල කනස්සල්ලක් ඇති වුණා. එතන මේ බුද්ධ ශාසනයේ කරන දෙයක් තමයි තමන්ගේ ඇතුළාන්තයේ අවශ්‍යන එක. ඇතුළාන්තයේ අවිස්සුවාට පස්සේ තමයි සත්‍ය අවබෝධයට සිත ලෑස්ති වෙන්නේ. පළවෙනියෙන් කරන්න ඕනේ ආයාගේ ඇතුළාන්තයේ අවශ්‍ය ගන්න ඕන. ඇතුළාන්තයේ අවිස්සෙන්න එක්තරා පීඩාවක් නිර්මාණය වෙනවා. ඇතුළාන්තයේ අවිස්සෙනකොට ඒ ඇතුළාන්තයේ අවිස්සෙන එක ඇතුළේ පින්වත්නි පීඩාවක් නිර්මාණය වෙන්නේ. ඒ පීඩාව තමන් තුළ සුවපහසු අවබෝධයක් කරාගෙන එනවා. ඇතුළාන්තේ ඇවිස්සෙනකොට තමයි දැන් කුණු ගොඩක් අවුස්සනකොට ඒකේ අභ්‍යන්තරේ පල්වෙච්ච දේවල් උඩට මතුවෙනවා. අධික දුර්ගන්ධයක් මතුවෙනවා. අන්න ඒ වගේ ධර්මයෙන් ඇතුළ අවුස්ස ගත්තොත් පින්වත්නි තමන්ගේ කෙලෙසුත් අඳුන ගන්න පුළුවන්. කෙලෙස් නිසා පැන නගින චිත්තචෛතසික ධර්ම හරියට දුර්ගන්ධය වගේ. කෙලෙස් නිසා පැන නගින දුර්ගන්ධය වගේ එක. ඒ දුර්ගන්ධයත් අඳුනා ගන්න පුළුවන්. ඒ දෙකම අඳුනා ගන්න පුළුවන්. එතකොට දැන් කෙලෙස් ටිකත් කෙලෙස් නිසා පැන නැගිච්ච අතිරේක උපක්ලේශ ටිකත් එයා අඳුනා ගත්තොත් ඒක අවසන් වුණ ඇතුළ ධර්මයෙන් අවස ගන්න ඕන. ඒ අවසනකොට ඒක හරි අමාරුයි ඇත්තටම. හොඳට බලන්නකො, සිල් රකින්න නැතුව ඉන්න එක ලේසිනේ. සිල් රකින්න එක අමාරුයිනේ. සිල් රකින්න එක පීඩාවක් නෙමෙයිද? මුල් කාලේ ධර්මයේ අපහසුයි. පින්වත්නි කාම විතරක එක්ක, නොයේ කෙලෙස් විතරක එක්ක ජීවිතේ ගෙවන එක අමාරුයි. හැබැයි පින්වත්නි මතක තියාගන්න, කුසල විතරක එක්ක ජීවිතේ ගෙවන එක කුසල විතර්ක එක්ක ජීවිතය ගෙවන එක අමාරුයි. හැබැයි කාම විතර්ක එක්ක ජීවිතය ගෙවන එක අමාරු නෑ. අභ්‍යන්තරයේ කෙලෙස් අවුස්ස ගත්තාම ඒක හරිම අමාරුයි. ඒව ඇවිස්සෙන විදියට බුදුරජාණන් වහන්සේ කතා කළා. වේගෙන් වර්ෂාව පෑවුවට පස්සේ ආ බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන හිටියා. බොහොම ප්‍රියමනාප නිවරෙක් වර්ෂාවට ආමන්ත්‍රණය කරනවා. ස්වභාව ධර්මයට කතා කරනවා. මම ගැන කිය කිය ස්වභාව ධර්මයට කතා කරනවා. වස්ස වහින්න කියලානේ කියන්නේ. ඊට පස්සේ ඇහුවා මේ පැත්තේ ඉඳලා දැන් එහා පැත්තේනේ බුදුරජාණන්සේ වැඩ ඉන්නේ. එයා මේ පැත්තේ ඉඳලා මැහුවා, හොඳයි ඔබ වහන්සේ ඔය මොනවද ඔය කියන්නේ කියලා ඇහුවා. මේ බලන්න මගේ කවි ඒවා ලෝකෙට ගැලපෙනවා. හැබැයි ඔය ඔබ වහන්සේ කියනවා ලෝකෙට ගැලපෙන්නේ නැහැ. ඒවා ලෝකෙට ගැලපෙන ඒවා නෙමෙයි. ඔබ වහන්සේ කියනේ වගේ කිසිම ගැලපීමක් නැහැ. එබඳු නොගැලපෙන කතා කියන්නේ ඔබ වහන්සේ මොන වගේ මතවාදියෙක්ද කියලා කියලා එයා හිමීට බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වුණා. කිට්ටු වෙලා උන්වහන්සේ දිහා හොඳට සිරසේ ඉඳලා සිරිපතුල් දක්වාම බැලුවා. ආය සිරිපතුල් වල ඉඳලා උඩටත් බැලුවා. වැඳලත් නැහැ. ගිහින් ලොකුවට කතා බහකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේගේ සිරිපතුල් ඉඳලා සිරසට බලලා සිරස ඉඳලා සිරිපතුල් දක්වා ආය පහළට බලලා තියෙනවා. එහෙම බලනකොට මෙයාට පොඩි හිනාවක් ගිහින් තියෙනවා. හිනා වෙලා යක් කියලා තියෙනවා, හරිනේ ඔබ වහන්සේ කියන එක හරි. මොකද්ද මේ දරුවෝ ඉන්න ඕනනේ, දරුවන්ගෙන් සතුටු වෙන්න නා. දරුවෝ ඉන්න මිනිහෙකුටනේ දරුවෝ ගැන සතුටු වෙන්න පුළුවන්. මම මේකෙන් සතුටු වෙනවා එයා කියනවා. ඉඩකඩන් දීපල ගෙවල් දොරවල් හරක බාන ඉන්න ඕනනේ සතුටු වෙන්න මිනිහෙකුට. මං එකෙන් සතුටු වෙනවා. ඉඩකඩන් දීපල ගෙවල් දොරවල් හරක බාන මට තියෙනවා. ඒත් ඔබ තමුන්නාංශයට ඒව නෑනේ. ඒකනේ මේ අනිපැත්තට වෙන විකාර කතා ටිකක් කියන්නේ. ඔක්කොම කනපිටට කියන්නේ මේ ඔබ වහන්සේට සතුටු වෙන්න තරම් දරුවෝ නෑනේ. ඉඩකඩන් දීපල ගෙවල් දොරවල් මිල මුදල් හරක බාන තියෙන මිනිස්සුනේ සතුටු වෙන්නේ. දැන් ඔබ වහන්සේට වා නැහෙනි මොකක්වත්. දැන් මේ දන්නේ නැහැ ශාක්‍ය වංශයෙන් ආපු යුවරජෙක් මේ කියලා දන්නේ. හේමන්ත ගිම්හාන වස්සාන කියන ඍතු වලට වෙන වෙනම මාලිගා තිබුණු මේ සුන්දර මුනිවරයෙක්ගේ පුරුට ප්‍රාප්තිය තමයි සම්බුද්ධත්වයේ කියලා දන්නේ. යා මොකක්වත් දන්නේ නැහැ. යාට ඒ ගැන කිසිම අදහසක් නැහැ. දන්නවනේ ඒ කතාව කියන්නෙත් නැහනේ. ඇයි හේමන්තේට වෙනම මාලිගාවකනේ හිටියේ? වස්සානේ වෙනම මාලිගාවක හිටියේ. ගිම්හානේට වෙනම මාලිගාවක් තිබුණේ අපගේ බුදුරජාණන් වහන්සේට ගිහි කාලේ. මේ මිනිස්සු මොකක්වත් දන්නේ නැහැ. මේ ඇවිල්ලා ඉන්නේ ශාක්‍ය වංශයේ ප්‍රතාපවත් අධිරාජ යුවරජෙක් ඇවිල්ලා ඉන්නේ සක්විති රජ වෙන්න තරම් මහා පුණ්‍ය ඉරදියක් තිබ්බ උත්තමයෙක් ඉන්නේ කියලා මෙයා දන්නේ නැහැ. ඇයි මැටි පාත්‍රයක් අතේ තියාගෙන ඉන්නවා? අද වුණත් අද ලංකාවේ බුදුර මම ඔයගලන්ට ලස්සන දෙයක් කියන්නම්. අද බුදුරජාණන් වහන්සේ ආවොත් එහෙම කියාවි ලංකාවේ පන්සල්වල මහය කියාවි ඔය කොහෙද යන පොට්ටනිකාරයෙක් කියලා කියයි. එහෙමනි කියන්නේ මිනිසුනත් පැවිද්දොන්ට ගරහන්නේ එහෙමනි. ඔය කොහේ හරි යන මේ නිකන් සල්ලි එකතු කර කර වටේට යන කවුරු හරි මේ කෙනෙක් පේන්නේ නැද්ද සෙරප්පු දෙකක්වත් නැහැ මේ කියලා බුදුරජාණන් වහන්සේ උනත් ප්‍රතික්ෂේප කරන මට්ටමක් අද ලංකාවේ බෞද්ධයන්ගේ ගිහි පැවිදි ඔක්කොගෙම තියෙන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? කියන්නේ මේ බුදුරජාණන්සේගේ ස්වභාවය අපි අපේ ස්වභාවය කරගෙන නැණි. භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවයක් තියෙනවනේ. මේ ස්වභාවය අපි අපේ ස්වභාවය කරගත්තොත් තමයි අපි ඔළුවේ රජ කරන්නේ බුදුරජාණන් වහන්සේව. එතකොට මේ බුදුරජාණන්සේ රජ කරන තැනකට අපේ මනස ලෑස්ති වුණොත් තමයි සත්‍ය අවබෝධය කියන එක අපිට ඔරොත්තු දෙන්නේ. නිවන් මඟට අපි අවතීර්ණ වෙන්නේ. නිවන් මඟ අපේ ප්‍රධාන මාර්ගය කරගන්නේ. අපි කෙලෙස් හදන මාර්ගය අපේ මාර්ගය කරගත්තට නිවන් මඟ අපේ ප්‍රධාන වැඩපිළිවෙල කරගෙන නැහැනි. කරගෙන බලන්න පින්වත්නි දවසින් දවස නිවෙන්නේ. ජීවි වැඩි කල් යන්නේ නැහැ, අවුල් වෙන්නේ නැහැ ඇතුළ. ඇතුළාන්තේ කලබල වෙන්නේ නැහැ. පින්වත්නි අපි කොච්චර කලබලද කියලා බලන්න. කොච්චර කැළඹිලි සහගතයිද කියලා බලන්න. අපේ ඇතුළාන්තේ මොනතරම් පොඩි පොඩි කෙලෙස් වලින් අපේ ඇතුළාන්තයේ අවුල් වෙන වෙදිය බලාගෙන ඉන්න පොඩ්ඩක්. ධර්මයට ඇවිල්ලා බලන්න පින්වත්නි පුදුම සංසුන්නේ ධර්මයේ ඉන්න කෙනා. ධර්මයට ආපු කෙනා ආයි නිවන්න දෙයක් නැහැ. එයා ස්වභාවයෙන්ම නිවිලානේ ඉන්නේ. බලන්නකෝ මිනිස්සු අතර තියෙන පුදුමාකාර නොසන්සුන්කම, කැළඹිලි සහගතකම. එතකොට මේ කැළඹිලි සහගතකම ආවේ අපට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ අහිමි වෙච්ච කාමට මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි. ධර්ම ශ්‍රාවකත්වයේ ඇතුලේ අපි පින්වත්නි පුදුම තරම් සංසුන්. කවදාවත් එයා නොසන්සුන් නැහැ. හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේගේ අතවැසි දුර්වල ශ්‍රාවකයෙක් මම කියලා දකින්න. ඒ විදිහට Tamange දුර්වලතාවය දකින්නකොට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න හිතෙන්නේ. සීලයකට සමාධියකට ප්‍රඥාවකට ඉඩ ලැබෙන්නේ. ඒ දුර්වල ශ්‍රාවකත්වය ඇතුළේ මන්න නැගිටින්න වාරුව දෙන්නේ මේ ධර්මයේ කියලා හිතන්නේ ධර්මයට පහදිනවා එතකොට. මම යන්න ඕන මහරහතන් වහන්සේලා 90 උන්වහන්සේලා නම් මේ මහ විශාල දුක නිමා කළා නේද කියලා රහතන් වහන්සේලාගේ ඒ නිකලෙස් මුනිවරුන්ගේ ස්වභාවය Tamange ස්වභාවය කරගන්න පින්වත්නි. එතකොට තමයි අපිට අර උන්වහන්සේලාගේ මාර්ගය ඉස්සරහට යන්න පුළුවන්. අද ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ අනවශ්‍ය කලබලයක් විතරයි. ධර්මය ඇතුලේ පවා පින්වත්නි අපට තියෙන්නේ අනවශ්‍ය කලබලයක් විතරයි. ධර්මය ඇතුළෙත් එහෙමයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ කවි කියාපු මනුස්සයා උන්වහන්සේ දිහා බලලා කටේ කොනකින් hina වෙලා කිව්වා. නෑ ඉතින් ඔබ වහන්සේ කන පිටට කතාව කියන එක හරි. මම හොඳ පැත්තට කියද්දි ඔබ වහන්සේ අනිත් පැත්තට කියපු එක හරි. හේතුව අනේ ඔබ වහන්සේට ඉන්න ගයක්වත් නෑනේ. ඒකනි මේ තෙමෙන වැස්සකට ගහක් මුලට වෙලා ඉන්නේ. ඔබ වහන්සේ ගයක්ගේ ගේක වාසය කරලා නෑනේ. ඔබ වහන්සේ මේ දුෂ්කර බුත සමාදන් වෙලා මේ කැලෑමක් ඇසුරු කරගෙන ඉන්න කෙනෙක්ගේ කොහෙන්ද දරුවෝ? ඉඩකඩන් ගෙවල් දොරවල් හරක බාන කොහෙන්ද? ඉතින් ඔබ වහන්සේ අනිත් පැත්තට හිතන එක හරි කිව්වාම බුදුරජාණන් වහන්සේ වදාළ හරි ලස්සන දෙයක් මොකද්ද? පින්නත දරුවෝ ඉන්න කෙනා දරුවන්ගෙන් සතුටු වෙනවා. ඔයා ඒක හරියටම කිව්වා. හරක බාන ගෙවල් දොරවල් ඉඩකඩන් දීපල තියෙන මිනිස්සු එවෙන් සතුටු වෙනවා. ඒකත් ඇත්ත. ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒක බොරුවක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් ඇත්ත කතාවක්. එතකොට මේ දරුවෝ ඉන්න මිනිස්සු හරක බාන ඉන්න මිනිස්සු ඒකෙන් සතුටු වෙනවා වගේම බුදුරජාණන් වහන්සේ වදාලා පින්නත තව දෙයක් ඔළුවේ තියාගන්න කිව්වා. දරුවෝ ඉන්න මිනිස්සු දරුවෝ නිසාම සිනා වෙනවා වගේම එයාට දරුවෝ නිසාමයි කඳුල උපදින්නේ. ඉඩකඩම් දීපල මිල මුදල් තියෙන මිනිස්සු ඒකෙන් හිනා වෙනවා වගේම ඒකෙන්මයි කඳුල උපදින්නේ කිව්වා. වෙන තැනක කඳුල උපදින්නේ නැහැ කිව්වා. පින්වත්නි බලන්න ඔබේ ජීවිතය ඇතුලේ නිමේද කඳුල උපදින්නේ? වටිනාකම් දුන්න මනාප වශයෙන් ග්‍රහණය කරගත් අල්ලගත් ලෝකයේ ඇතුලේ කඳුල උපදින්නේ සිනහවට වඩා. සිනහවත් උපදිනවා, සිනාව නෑ නෙමෙයි. ඒ නිසා බුද්ධ ශාසනයේ හරි ලස්සන දෙයක් අපිට වදාලා. අවබෝධය. අවබෝධය හරිම ස්වභාවිකයි. වතුර වගේ. ඒක නිසාරිපුත්ත සිහනාද සූත්‍රයේ එක තැනක තියෙන්නේ සාරිපුත්තයන් වහන්සේක වෙලාවක කියනවා මම හරියට ඉන්නේ ගලාගෙන යන වතුර වගේ. ගලාගෙන යන වතුර වගේ හැඩයක් නැණි. හැඩයක් නැහැ. කවදාවත් හැඩයකට යන්න එපා. ආකෘතිකගත වෙන්න එපා. මම ඉන්නේ ස්වාමිනී මං කොච්චර සිහියෙන් ඉන්නවද කියනවා නම් මේ වතුර වගේ. වතුර වගේ. ඊතර වතුර ගලාගෙන යනවා. ගලාගෙන යන වතුර වල ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි නිශ්චිත හැඩයක් නැහැ. බෝතලෙට ගත්තොත් බෝතලේ හැඩය තියෙනවා. පිඟානට ගත්තොත් පිඟානේ හැඩය තියෙනවා. කෝප්පෙට ගත්තොත් කෝප්පේ හැඩය තියෙනවා. වතුර වගේ. දෙවැනි එක තමයි මේ වතුරේ ඕන දෙයක් හොදලා අරිනවා. වතුර කවදාවත් කියන්නේ නැහැ මට මේක හොදන්න බෑ කියලා. සෙමසොටු මල මූත්‍රාත් හොදලා අරිනවා. පිරිසුදු දේත් හොදලා අරිනවා. ඔක්කොම හොදලා අරිනවා. මේ වතුර වගේ. මේ වතුර කියන්නේ ගැඹුරු සෝවාන් වෙන ශ්‍රාවකයෙකුට නිවන් මඟ සම්බන්ධ සාකච්ඡා. වතුර. ස්වභාවිකයිනේ. ස්වභාවිකත්වය ඇතුළෙනේ. ඒතර මේ බාහිර වතුර අපේ ජීවිතේ පවත්වනවා. එක එක වතුර තමයි ජීවිතේ පවත්වන්නේ. වතුරේ නැත්තම් ඉන්න බෑනේ. එතකොට වතුරට ධර්මී කියන්නේ වැගිරෙන ස්වභාවයට ධර්මී කියන්නේ මොකද්ද? ආපෝ ස්වභාවය. ආපෝ ධාතුව. ආපෝ ධාතුව වැගිරෙන ගතිය. එතකොට දැන් ඔයගොල්ලන්ට මේ වතුර කියන එක නිවනට සම්බන්ධ දෙයක්. ඒ කියන්නේ ජීවිතේමයි ධර්මයයි වෙන එකක් නෙමෙයි. වතුර කියන්නේ ජීවිතේට අවශ්‍යම දෙයක් නේ. වතුර කියන්නේ නිවන් සම්බන්ධ කතාවක්. ඒකයි සාරිපුත්තයන් වහන්සේ කියන්නේ ස්වාමීනි මං කොච්චර සිහිය දියුණු කරනවද කියනවා නම් මං කොච්චර සිහියෙන් ඉන්නවද කියනවා නම් ස්වාමීනි මම මේ වතුර වගේ ඉන්නේ. මං වතුර වගේ ඉන්නේ. කොහොමද මං වතුර වගේ ඉන්නේ? ස්වාමීනි මේ වතුරට සෙමසොටු මූත්‍රා මල මූත්‍රා තෝදලා අරිනවා. හොඳ ඒවත් හොදාන වතුර කම්පණයකටපත් වෙන්නේ නැහැ. වතුර කවදාවත් ප්‍රකම්පණයටපත් වෙන්නේ නැහැ. ඕන දෙයක් හොදලා අරිනවා. ස්වභාවිකයි. ස්වභාවික. දැන් අපි අස්වාභාවිකයිනේ. අපි අස්වාභාවිකයි. අපිට මනාප ඒවා වැටෙනවා, අමනාප ඒවා වැටෙනවා. මනාප ඒවත් එක්ක ඇයි හොඳයි කම්පානවා, අමනාප ඒවත් එක්ක අපි ඇයි හොඳයි කම්පාන්නේ නැහැ. අපි ස්වභාවික නැහැ. අපි අපේ චින්තනයේ තුල අස්වාභාවිකත්වයක් තමයි නඩ. ඒ අස්වාභාවිකත්වයේ තමයි දුක හදන්නේ. ස්වභාවික වුණාම දුක හදන්නේ නැහැ. ස්වභාවික වුණාම දුක හදන්නේ නැහැ. ඒකනේ ලෝකේ මට්ටමින් දැක්කම දුක එන්නේ නැහැ. ලෝකේ මගේ කියලා දැක්කම විතරයි දුක එන්නේ. ඒකනේ ලෝකේ මට්ටමින්ම අත්දකින්නේ එක දුක එන්නේ නැහැ ඇත්තටම. ටිකක් ගැඹුරු කතාවක්. හොඳට බලන්නකො ලෝකේ තියෙන විදියටම අඳුනගන්නකො දුක නැහැ. හැබැයි ලෝකේ තියෙන විදියට අඳුන ගන්නකොට මම කියන එක ඉස්සරහින් තියන අඳුන ගන්නකො දුක එනවා. මම කියන එක ඉස්සරහින් තියලා ලෝකේ දිහා බලන්නකො දුක එනවා. ලෝකේ තියෙන විදියට අඳුන ගන්නකො. එතකොට ලෝකේ තියෙන විදියට අඳුන ගන්නකොට කැඩෙන බිඳෙන පළුදු වෙන ලෝකයක් අහු වෙනවා. හැබැයි මේ ලෝකේ කැඩෙනකොට බිඳෙනකොට පළුදු වෙනකොට දුක ඉන්නේ. හැබැයි ලෝකේ ඇසුරු කරනකොට ගනුදෙනු කරනකොට මම කියන එක ඉස්සරහින් තියාගෙන ලෝකේ දිහා බලන්න මගේ ලෝකේ කඩා වැටුණොත් දුකයි. මගේ ලෝකේ වැටෙන්න බෑ. මගේ ලෝකේ බිඳෙන්න බෑ. අර මම කියන එක ඉස්සරහින් තියාගෙන ඔගොල් ප්‍රඥප්තියක් පනවගත්තොත් දුක එනවා. ස්ත්‍රියගේ අහිමිවීම කියන එක දුක එන්නේ නෑ. හැබැයි මගේ බිරිඳගේ අහිමිවීම කියන එක ඔගොල්ලෝ බැලුවාම දුක එනවා. ඒතර මගේ බිරිඳ කියන එක යාට මුණ ගැහින්නේ අවුරුදු 25න් විතරත් පස්සේ. අවුරුදු 25කට කලින් මගේ බිරිඳ කියලා කෙනෙක් හිටියේ නැහනේ. 25කට පස්සේ තමයි ප්‍රඥප්තිය පනවගත්තේ. Tamange වාසකමක් දෙනවා බිරිඳට. අහිමි වෙයි කියන බයට ඔය දෙන්නේ. දැන් ඔය සමහර මේ කොළඹ පැත්තේ මිනිස්සු යාගේ වාසකමක් දෙනවා. ගම්වල මිනිසුන්ට නම් ඕක කරන්න වෙලාවකුත් නැහැ. වාසකමක් දෙනවා. මේ මාගේ නම කෑල්ලත් ඔයා තියාගන්න කියලා. ඇයි? මේ ප්‍රඥප්තිය අවිශ්වාසදායකයි. විශ්වාස නැහැ ඒක එච්චර. ඇයි විශ්වාස නැත්? ඒක 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 ලෝකේ යථාර්ථයක් නෙමෙයි. අවුරුදු 25කට පස්සේ සාක්ෂිකාරයෝ සහිතව අපි අතර ඇයි හොඳයි කමක් ඇති වෙලා සාක්ෂීටත් අසං කරලා කට්ටිය එච්චර අවිනිශ්චිතයි. ඒ කියන්නේ මේ ප්‍රඥප්තිය අපි පනවගත්ත ලෝකය නිශ්චිත විශ්වාසවන්ත නැහැ. අවිශ්වාසවන්තයි. ඒ අවිශ්වාසවන්තකම තහවුරු කරගන්න දෙන්නිකුත් දෙපැත්තෙන් තියාගෙන ඔයා වෙනුවෙන් මේ අසං කරයි, මං වෙනුවෙන් මේ අසං කරයි කියලා දෙපැත්තේ පුටු දෙකක් වාඩි කරවගෙන ඒ සැකයට වාචික ප්‍රකාශනයකුත් කරලා වාචික ප්‍රකාශනයක නාම ගෝත්‍ර සහිතව අද ඉඳලා ඔයා තමයි මගේ ප්‍රිය බිරිඳ වෙන්නේ, ඔයා තමයි මගේ ප්‍රිය ස්වාමියා වෙන්නේ, අපි දෙන්න අද ස්වාමියා සහ බිරිඳ අඳින් පස්සේ කියලා මෙහි පණවගෙන. එහෙම බිරිඳක්වත් ස්වාමියෙක්වත් නැහැ. අවුරුදු 25ක් 30ක් වෙනකන් එහෙම කවුරත් හිටියෙත් නැහැ. පණවගත්තට පස්සේ බැම්මක් තියෙනවා. ඒක පරමාර්ථ සහිත බැම්මක් නෙමෙයි, මෙහි පණවගෙන අපි එකතු වෙලා හදාගෙන එක. ඒ හදාගත්ත බැම්ම ඇතුලේ අපිට අවුරුදු 25ක් යනකම් තිබුණ නැති වටිනාකමක් දැන් යනවා. වටිනාකමක් 25කට කලින් තිබ්බේ නැති වටිනාකමක් අවුරුදු 25න් විවාහ වෙච්ච තරුණියෙකුට තරුණියකට වටිනාකම යනවා. ඒ වටිනාකම යන්නේ කොහමද? අර පණවගත් එක ඇතුලේ. මොකද්ද පණවගෙන තියෙන්නේ? ඔබ මගේ බිරිඳ, මම තමයි ඔබේ ස්වාමියා. කවුද කියන්නේ? අපි දෙන්න කියන්නේ. සාක්ෂිකාරු අසාක්ෂිකාරුත් ඉන්නවා දෙන්නේ. ගිදරයි ගිදනයත් දන්නවා අපි ඔයයි මායි බිරිඳයි ස්වාමියයි කියලා. එතකොට ඒ බිරිඳයි ස්වාමියයි කියන එක ඇතුලේ ඔයා මගේ බිරිඳ කිව්වාම බිරිඳ කොහෙද ඉන්නේ, බිරිඳ කෑවද, බිරිඳ නෑවද, බිරිඳ ඉන්නවද, බිරිඳට හොඳ ඇඳුම් තියෙනවද, හොඳ ඇඳුම් ඔක්කොම හොයන්න පුළුවන්. අවුරුදු 25ක් ඇතුළත එහෙම මේ එකක් තිබ්බෙත් නැහැ. එයා කෑවද බිව්වද කියලා හෙව්වෙත් නැහැ, ඇඳද පැලඳුවාද කියලා හෙව්වෙත් නැහැ, එයාගේ ඕනෑපාකම් හෙව්වෙත් නැහැ. එතකොට ඒ ස්ත්‍රිය මිය යාම කියන්නේ මට දුකක් වුණාට, විවාහ වෙච්ච කෙනාට දුකක් වුණාට, විවාහ නොවිච්ච එයා විවාහ වෙලා නැත්තම් එයා මිය යාම කියන එක දුකක් නෙමෙයි, එක්තරා සංසිද්ධියක් විතරයි. ඒ කියන්නේ අර මම කියන එක ඉදිරිපත් වෙච්ච තැන ලෝකේ නඩත්තු කරන කම එනවා එකක්. ලෝකේ නඩත්තු කරන්න වෙනවා එකක්. මම කියන එක ඉදිරිපත් වෙච්ච තැනක දුක එනවා. ස්ත්‍රිය අහිමිවීම, ස්ත්‍රියගේ මිය යාම කියන එක පුරුෂයෙකුට දුක නැහැ. බිරිඳගේ මිය යාමයි දුක. මේ බණ කියන වෙලාවෙත් ස්ත්‍රීන්ගේ අහිමිවීමක් ලෝකයේ ඇතුලේ සිද්ධ වෙමින් පවතිනවා. පුරුෂයන්ගේ අහිමිවීමක් ලෝකෙ සිද්ධ වෙමින් පවතිනවා. හැබැයි අපි මේ බණ අහා අඬන්නේ අපි ඒකට. ඇයි? මම කියන භාවය ඉස්සරහින් තියාගෙන ලෝකෙ කියවන්නේ. එතකොට අපිට අහුවෙනවා ස්ත්‍රිය විතරක්. මම කියන භාව ඉස්සරහින් තියාගත්තම අපිට අහුවෙනවා බිරිඳ කියලා එකක්. අපි හදාගත් එකක්. අපි ඒක හදාගත් එකක්. ඒක හදාගත් එකක්. ඒ හදාගත් එක ඇතුලේ තමයි සංස්කෘතික රටාව නිර්මාණය වෙලා තියෙන්නේ. සංස්කෘතික රටාව ඇතුලේ බිරිඳට තමන්ගේ කෘත්‍යයක් තියෙනවා, යුතුකම් ටිකක් තියෙනවා. ඒ යුතුකම් වෙනුවෙන් මිනිස්සු වැඩ කරනවා. යුතුකම් වෙනුවෙන් වැඩ කරනවා. ඒ වැඩ කරන එක මහ විශාල දුකක්. නඩත්තු කරන්න වෙච්ච එක දුකක්. ලෝකේ හැමදාමත් නඩත්තු කරන්න වෙලා තියෙන්නේ මම ඉස්සරහින් තියාගෙන ලෝකේ කියවන කොට විතරයි. එතකොට යාට ස්ත්‍රිය නෙමෙයි අහුවෙන්නේ, මගේ බිරිඳ කියලා එකක් අහුවෙනවා. පුරුෂයෙක් නෙමෙයි අහුවෙන්නේ, මගේ ස්වාමියා කියලා අහුවෙනවා. ළමයා නෙමෙයි අහුවෙන්නේ, මගේ ළමයා කියලා එකක් අහුවෙනවා. ඇයි? මම ඉස්සරහින් තියාගෙන. එතකොට අන්නේ මම ඉදිරියෙන් තියාගෙන කියවන්නේ නැතුව අපිට පුළුවන් නම් ධර්මයේ ඉස්සරහින් තියාගෙන කියවන්න පින්නත් දුක එන්නේ නැහැ. ඒක කරලා බලන්න, ටිකක් කුරු කරලා බලන්න, දුක එන්නේ නැහැ පින්නත් නේ. ඇත්තටම ධර්මයේ ඉස්සරහින් තියාගෙන කියවලා බලන්න, ලෝකෙම පෙරළුණත් ලෝකෙම වෙනස් වුණත් දුක එන්නේ නැහැ. ලෝකෙම වෙනස් වුණත් දුක එන්නේ නැහැ. එතකොට දැන් ඒ එතකොට යා මොකද්ද දැනගන්න? මේ ස්වභාවිකයි. ස්වභාවිකත්වයේ ඇතුලේ දුක එන්නේ නැහෙනි. ධර්මී ස්වභාවිකත්වයේ කතාවනි. ඒකනේ සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ, අනේ ස්වාමීනි මං කොච්චර සිහියෙන් ඉන්නවද කියලා, මේ වතුර වගේ මං ඉන්නේ. මේ වතුර ඕන දෙයක් හොදලා දාන්න ලෑස්ති පිට ඉන්නේ. ස්වාමීනි වතුරට හැඩයක් නැහැ. සාරිපුත්තයන් වහන්සේ සිහිනාද කරද්දි එහෙම කියන්නේ. එතකොට වතුරට හැඩයක් නැහැ, ඒ වගේම වතුරේ ස්වාමීනි නිශ්චිත ආකෘතියක් නැහැ, ඒ ආකෘතිය නැහැ වගේම ස්වාමීනි වතුර ඕන දෙයක් හොදලා අරිනවා. වතුර කම්පණයටපත් වෙන්නේ නැහැ. සෙමසොටු මූත්‍රා වතුරට එකතු වුණා කියලා කම්පාවක් නැහැ වතුරේ. ආය හේදුවොත් බලාගන්නම් කියලා වතුර කවදාවත් දෝමනස්සයක් හදාගන්නේ නැහැ. ස්වාමීනි මං ඒ වගේ ඉන්නේ. ලෝකේ කොයි මට්ටමින් අරමුණු හම්බුණත් මං ඒකෙන් ප්‍රකම්පණය වෙන්නේ නැහැ. මං හෙලවෙන්නේ නැහැ. දැන් අපිට බෑනේ වතුර වගේ ඉන්න. අපිට පොඩි අරමුණක් ඇති පින්වත් නී, අපේ ඇතුළාන්තයේ කම්පණයටපත් වෙන්න පොඩි අරමුණක් ඇති. මැරෙනකන් අමනාපකමක් හදාගන්න එක වචනයක් ඇති පින්වත් නී. එක වචනයකට පුළුවන් අපි තුල මහ විශාල කෝලහලයක් ඇතුලේ නිර්මාණය කරන්න. ඒ කෝලහලයේ ඇතුලේ ලෝකෙට ඉත අමනාපසහගතව ප්‍රතිචාර දක්වන්න අපට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අපි ස්වභාවික නැහෙනි. අපි අස්වාභාවිකයි. පුංචි නිමිත්තක්, ඒ නිමිත්තානුසාරිව හිත පැවැත්වීම ඇතුලේ අපි අවුලකටපත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ස්වභාවික වෙන්න උපාය මාර්ග කොහමද? අජ්ජත් ස්වභාවික වෙන්න අනුදැන වදාලා මේ බාහිර ආපෝධාතුව, ආපෝධාතුව කියන්නේ බාහිර වතුර, අභ්‍යන්තර ආපෝධාතුවත් එක්ක සමානයි කියලා බලන්න කිව්වා. ඒකයි ස්වභාවික වෙන්නේ යන්නේ. එතකොටයි මෙන්න මේ ටික ටිකක් හොඳට ඔළුව පාවිච්චි කරොත් තේරෙන්නේ. ඒකට ධර්මයේ කියන මෙහෙම, අජ්ජත්ත පටවීදා, අජ්ජත්ත ආපෝධාතු බාහිර ආපෝධාතු, අජ්ජත්ත ආපෝධාතු බාහිර ආපෝධාතු කියලා දෙපැත්තකින් ආපෝධාතු අඳුන ගන්න කියනවා. අර වතුර වගේ වෙන්න නම්, ඒ කියන්නේ වතුර වගේ වුණොත් තමයි සෝවන් වෙන්න පුළුවන්. ආකෘතිය ඇතුලේ හැම වෙලාවකම දෝමනස්සයට, ගැටුමට, ඇලුමට, තණ්හා කරන්න පුළුවන් මට්ටමට යා ලෝකේ අහුලනවා, ලෝකේ ඇහිඳිනවා. එහෙම ඇහිඳින්න එපා ලෝකේ. එහෙම ඇහිඳලා කවුරුවත් මෙහි සදාතනික ජයග්‍රහණයක් කරා මිනිහෙක් ගිහින් නැහැ නේ. කවුරුවත් මේ ජයග්‍රහණේ කරා ගිහින් නැහැ. කිසිම කෙනෙක් සැබෑ ජයග්‍රහණේ කරා එකතු වෙලා නැහැ. හැමෝම විශාල ව්‍යාකූලත්වයකට, අරුබුදයකට අහුවෙලා පින්වත්නි. පොඩි අරුබුදයකට නෙමෙයි, මහ විශාල ව්‍යවුලකට, විශාල අරුබුදයකට ලෝකේ අහුවෙලා, විශාල ගැටුමකට ලෝකේ අහුවෙලා, ඒ අරුබුදයට අහු නොවන සුන්දර ශ්‍රාවකෙක් වෙන්න පින්වත්නි, වතුර වගේ වෙන්න. අනිශ්චිත ආකෘතියක් තියාගන්න එපා. අවස්ථාවට ප්‍රතිචාර දක්වන්න. වතුර වගේ වුණාට පස්සේ අවස්ථාවට ප්‍රතිචාර දක්වනවා. මේ වෙලාවට ප්‍රතිචාර දක්වන එච්චරයි. දැන් බලන්න, මම මේ වෙලාවට ওই පින්නතුන්ට ප්‍රතිචාර දක්වන මේ කවදාවත් දැකලා නැති මිනිස්සු කණ්ඩායමකට, කිසි දවසක ඇඟැලුම් කමක් නැති, ඇයි හොඳයි කමක් නැති පිරිසකට මේ දානේ වළඳන්නත් වෙලාව තියදී මේ බණ කියනවා. එතකොට දැන් මේක ඇතුලේ මොනව බලාපොරොත්තු වෙන්නේ කියන කිසි දෙයක් බලාපොරොත්තුවක් නැහැ. දැන් ওই පින්නතුන්ලා මෙතනට ආවම ඇහුවද මොනවද පිරිකර එහෙම අරන් ආවද, බණ නැත්තම් එහෙම එළියට යන්න පුළුවන් කියලා කිව්වේ නැහනේ. එතකොට දැන් ඒ මොකක්වත් අදහසක් නැතුව මේ දැන් බලන්න මේ ඇඟේ අමාරුවටද මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ කොච්චර මහන්සිද. දැන් බලන්න ඔය පින්නතුන් මේට එන්න කලිනුත් ඉස්සල්ලත් බණක් තිබුණේ. ඒතර ඔගොලු කවදාවත් දැකලා නැති ඇඳුනුම් කමක් නැති මනාපකමක් නැති සාකච්ඡාවක් නැති ඥාතිකමක් නැති මිත්‍රශීලී බවක් නැති පිරිසක් වෙනුවෙන් මේ හෝරාවක් මං කතා කරනවානේ. ඇයි බුද්ධ ශාසනික කියන්නේ අවස්ථාවට ප්‍රතිචාර දක්වන. ඒතර දානි වන්දන එක ඉතින් පස්සේ බලාගමු. එච්චරයි. මේක තමයි දැන් මේ වෙලාවේ ඒ පස්ස කරන වැඩ ටික කල්පනා කර කර ඉන්න එක තමයි ආකෘතික ගතවීම කියලා කියන්නේ. ඒ කියන්නේ ආකෘතික ගත වුණාන් පස්සේ යා මේ වෙලාවට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එක්කෝ අතීතේ අනුව ප්‍රතිචාර දක්වනවා. අතීතේ අනුව ගලප ගලප ඉන්නවා. අනාගතේ අනුව කල්පනා කර කර ඉන්නවා. ඔය දෙකම සිතුවිලි විතරනේ පිටනත් නේ. අතීතේ කියන්නේ බොරුවක් නේ තනි කර. කොහෙද අතීතේ කියලා එකක් ඉතුරු වෙලා තියෙන්නේ? අතීතයේ සීනයක් නේ පින්වත්නි. ඇත්තටම අතීතයේ සිතුවිලි විතරයිනේ. ඒ කියන්නේ අතීතයේ යථාර්ථයක් නම් වෙනස් කරන්න පුළුවන් නේ. අතීතයේ යථාර්ථයක් නම් අපිට වැරදිච්ච ඒවා වෙනස් කරලා ඉන්න පුළුවන් වෙන්න ඕනනේ. අනාගතයේ යථාර්ථයක් නම් ස්ථිරව මම මේ වෙලාවේ අපේක්ෂා කරන එක හෙට උදේට වෙන්න ඕනනේ. අනාගතයේ යථාර්ථේ නම් මේ වෙලාවේ මම අපේක්ෂා කරන தත්වය හෙට උදේ මම අත්දකින්න ඕනනේ. නෑනි පින්වත් නේ හෙට උදේ ලෝකේ අත්දකින්න හෙට උදේට මං ඉඳීද කවුද දන්නේ? මේ ගෙවෙන්නේ ඔබෙත් මගෙත් අවසාන හෝරා කීපේද කවුද දන්නේ? නෑ මට එහෙම වෙන්නේ නෑ කියලා කාටද මේ ශාලාවට ආපු කාටද කියන්න පුළුවන්? එහෙනම් අනාගතයේ යථාර්ථේ නෙමෙයි. අනාගතේ මවාගත් එක. මැවෙන්නේ සිතුවිලි මත. අතීතේ මවාගත් එක. අතීතේ කිසිවක්වත් සිද්ධ වුණා කියන එක ඇතුලේ වැඩ කළොත් එහෙම ඒක ඇතුලේ පින්වත් නේ අපි විඩාවට පීඩාවට පත් වෙන්නේ. ජීවිතේ අවබෝධය කියලා කියන්නේ අවස්ථාවට ප්‍රතිචාර දක්වන එක. ඒ ප්‍රතිචාර දක්වනකොට, කියන්නේ මේ වෙලාවේ ප්‍රතිචාර දක්වනකොට ඔබගේ මනෝභාවය තුළ නොඇල්මද, නොගැටෙන ස්වභාවයේද, තණ්හා කරන්නේ නැති ස්වභාවයේද, මුලා වෙච්ච ස්වභාවයක් ඇතුලේ දැන් අත්දැකීම අනාගතයට අතීතයට සංසන්දනය කරලා බලන්නේ නැති ගතියද ඇතුලේ මේ වෙලාවේ ප්‍රතිචාර දක්වන එච්චරයි. මේ වෙලාවේ එච්චරයි ප්‍රතිචාර දක්වන්නේ. එතකොට මේ බණ කියන එක ඇතුලේ මට ඔය පින්නතුන්ලාට මේ බණ කියනකොට ලබන මාසෙත් මෙයාලා බණ කියවන මට්ටමින් තමයි මං අද බණ කියන්න ඕන කියන අදහස ආවුත් මේ බණ ඉත අප්‍රසන්නයි. අපිරිසුදුයි මේ බණ. මේ බණවලින් කවුරුත් නිවෙන්නේ නැහැ. ඇයි මට අදහසක් තියෙනවා ලබන මාසෙත් මේ ඇත්තෝ බණක් කියවන විදියට තමයි මං දේශනාවක් කරන්න ඕන කියලා. ඒ අදහස ආපු ගමන් පින්නත් නී ධර්මයේ අපිරිසුදුයි. දේශකයා අපිරිසුදුයි. යාගේ චිත්තසන්තානේ පිරිසුදු නැහැ. අවස්ථාවට ප්‍රතිචාර දක්වන්න. අවස්ථාව ඇතුලේ ඇලෙන ගැටෙන මුලා වෙන තණ්හා කරන කියන මානසික තත්ත්වය කවදාවත් නඩත්තු කරන්න එපා. නඩත්තු කරන්න එපා කියන්නේ ලෝකේ පාවිච්චි කරන්න නැහැ කියන එක නෙමෙයි. මේ වෙලාවේ අපි ලෝකේ පාවිච්චි කරනවා. බලන්න මේ සියල්ල පාවිච්චි කරනවා අපි. සියල්ල පාවිච්චි කරනවා. එතකොට මේ සියල්ල හොඳින් පාවිච්චි කරන්න. හැබැයි අවබෝධයට පත් වෙන්නේ ස්වභාවිකත්වය ඇතුලේ. අර වතුර වගේ හිත හදාගත්ත තැනක. එතකොට මේ වතුර මගේ ඇතුළාන්තේ හදාගන්න නම් එයා බලන්න ඕන ක්‍රමයේ කොහොමද? අජ්ජත් ආපෝ ධාතු, බාහිර ආපෝ ධාතු. අභ්‍යන්තර ආපෝ ධාතුවයි බාහිර ආපෝ ධාතුවයි අඳුන ගන්න ඕන. බාහිර ආපෝ ධාතුව තමයි අර ගලහගෙන යන ජලය. ගලන ස්වභාවය, වැగిරෙන ස්වභාවය. අභ්‍යන්තර ආපෝ ස්වභාවය මොකද්ද? අභ්‍යන්තරත් වැగిරෙන ස්වභාවයකින් තමයි මේ කය නඩත්තු වෙන්නේ. හොඳට බලන්නකෝ රුධිරයේ වහනේ වුණොත්, අධික රුධිරයක් වහනේ වුණොත් එයාගේ පැවැත්ම ඉවරයි. මේ වෙලාවේ අධික රුධිරයක් වහනේ වුණොත් පින්වත්නි ඔබගේ ජීවිතේ පවතින්නේ නැහැ. එහෙනම් මේ ඇඟ ඇතුළේ වැගිර ආපෝ ස්වභාවය මත තමයි මේ ඇඟ තියෙන්නේ. රුධිර, කියන්නේ අපේ ඇතුළාන්තය තුළ වැගිරෙන ස්වභාවය. ඒ කියන්නේ අර ගංගාවක ගලන ස්වභාවයමයි මගේ ඇතුළාන්තය තුළ තියෙන්නේ. මොනවද මේ අධික රුධිර වහනයක් වෙච්ච තැනක මේ කය කඩාගෙන වැටෙනවා. වෛද්‍යවරුන්ගේ උපකාරය ඇතුළත ඒ රුධිර වහනයක් වෙච්ච වෙලාවක යාට රුධිරේ ලබා දෙන්න ඕන ජීවිතේ පවත්වන්න නම්. එහෙනම් මේ කය ඇතුලේ තියෙන වැగిරෙන ස්වභාවය සාපේක්ෂතාවේ වැටුනොත, මේ කයේ පැවැත්මට සාපේක්ෂව පවතින්නේ මේ සාපේක්ෂතාවේ වැටුනොත් පින්වත්නි එයා මැරෙනවා. එයාට ජීවිතේ පවත්වන්න බෑ. ඒ වගේම මේ වැగిරෙන ස්වභාවයෙන් යුක්ත කොටස් 12ක් මේ ඇඟ ඇතුලේ තියෙනවා. වැగిරෙන ස්වභාවය කියන්නේ බාහිර වැగిරෙන ආපෝ ස්වභාවයටම අයිති ඇතුළාන්තය තුළ වැగిරෙන ස්වභාවයක් ඇතුලේ තමයි මේ ඇඟ ඔය මට්ටමට තියෙන්නේ. ඒකයි වතුර නැතුව ජීවත් වෙන්න බැරි. එතකොට මේ කයේ තියෙන සෙමවල, සොටුවල, මූත්‍රාවල, දහඩියවල, කඳුළුවල, උරුණු තෙල්වල, සඳමිදුළුවල, ලේවල පවතින වැගිරෙන ස්වභාවයක් මේ කය එක ඉතා අප්‍රසන්නයි සමහරට. හැබැයි මේ කය ඇතුලේ වැගිරෙන ස්වභාවයක් මත තමයි මේ කයේ පැවැත්ම තීරණය වෙන්නේ. එතකොට අර ගඟක ගලාගෙන යන ස්වභාවයම ඇතුලාන්තීත් ආපෝ ස්වභාවයක් පවතිනවා. ඒකට අපි කියනවා මොකද්ද? අජ්ඤත්ත ආපෝ ධාතු, අභ්‍යන්තර ආපෝ ධාතුව. අර ගඟේ කතාව බාහිර ආපෝ ධාතුව, බාහිර වැගිරෙන ස්වභාවය. දැන් මේක මේක ගැඹුරුයි හැබැයි. එතකොට බාහිර ආපෝ ස්වභාවයක් තියෙනවා, අභ්‍යන්තර ආපෝ ස්වභාවයක් තියෙනවා. මේ දෙකම ඊළඟ කතාව තමයි මේ දෙකම සමාන බව දකින්න පටන් ගන්නවා. මේ දෙකම සමාන බව දකින්න පටන්. ඒකට ධර්මී කියන්නේ කොහොමද? අජ්ඤත් ආපෝ ධාතු, බාහිර ආපෝ ධාතු, ආපෝ ධාතු, ආපෝ ධාතු රේවේස. බාහිර ආපෝ ධාතුවත් අභ්‍යන්තර ආපෝ ධාතුවත් සමාන බවම දකින්න කියනවා. බාහිර ආපෝ ධාතුව දූෂණය වුණොත් අභ්‍යන්තර ආපෝ ධාතුව දූෂණය වෙන විදිය දකින්න කියනවා. ඒකනේ වතුර අපිරිසුදු වුණොත් එහෙම ඒකෙන් ඉක්මනට ලෙඩ වෙන්නේ. දැන් පින්වත්නි, වතුරේ බාහිර ජලාශවල වතුර ගලාගෙන යන වතුරේ යම්කිසි ආකාරයක රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර වෙලා තිබ්බොත්, ඒක ශරීරගත වුණොත්, ඒක ලේවලට එකතු වුණොත්, එයාගේ ජීවිතය අභියෝගයට ලක් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි අපි පිරිසුදු වතුර පාවිච්චි කරන්න ඕන කියලා කියන්නේ? බාහිර ආපෝ ධාතුව මත අභ්‍යන්තර ආපෝ ධාතුව යැපෙනවා. ඒකයි එහෙම වෙන්නේ. මේ දෙකම සමානයි. වතුර බොන්නේ නැතුව ඉන්න බෑ කාටවත්. මේ කය වේලෙනකොට ඉන්න බෑ. කන්න නැතුව ඉන්න පුළුවන් පිපාසය දරන්න බෑ මිනිහෙකුට. හේතුව තමයි බාහිර ආපෝ ධාතුවත් අභ්‍යන්තර ආපෝ ධාතුවත් දෙකම බාහිර ආපෝ ධාතුව මත අභ්‍යන්තර ආපෝ ධාතුව යැපෙනවා. ඒ කියන්නේ මේ ඇඟ පවතින්නේ ලෝකයට සාපේක්ෂව. ඔන්න ඔක ගැඹුරින් ගන්න ඕලුවට. මොකද්ද? මේ කය පවතින්නේ ලෝකයට සාපේක්ෂව. ලෝකයටනේ වතුරයි ඉති. ලෝකේ පවතින්නේ මට සාපේක්ෂව නෙමෙයි. ඒ කියන්නේ මගේ තියෙන රුධිරය බාහිර ගඟකට, ඇලකට, දොලකට බලපෑම් කරන්නේ නැහැ. හැබැයි බාහිර ගලක, ඇඟ ගඟක, ඇලක, දොලක ගලන වැගිරෙන ස්වභාවය මට බලපෑම් කරනවා. එහෙනම් මම කියන්නේ ලෝකයේ සාධකයක් මිස ලෝකේ මගේ සාධකයක් නෙමෙයි. ඒ නිසා මම ලෝකයට බලපෑම් නොකළ යුතුයි. මිනිස්සු ලෝකයට බලපෑම් කරනවනේ. ලෝකේ වෙනස් කරන්න හදන්න හොඳ නැහැ. ඒ නිසා මම පුද්ගලිකව වෙනස් වෙලා නිවිල යන්නයි උත්සාහ කරන්න ඕනේ. ඇයි? ලෝකයේ මත මම යැපෙනවා මිසක් මා මත ලෝකේ රඳා පවතින්නේ නැහැ. බලන්න කොච්චර ස්වභාවිකයිද. එතකොට යා ස්වභාවිකත්වයට අභියෝග කරන්නේ. ලෝකය මත මා පවතිනවා මිසක් මා මත ලෝකයක් පවතින්නේ නැහැ. ස්වභාව ධර්මයේ රිද්මේට මම එකතුයි මිසක් මගේ රිද්මේට ස්වභාව ධර්මී ගන්න බෑ. තණ්හාව වැඩි වෙනකොට, තණ්හාව වැඩි වෙන්න අර ස්වභාව ධර්මයේ රිද්මය තමන්ගේ වසඟේ පවත්වන්න හදනවා. එහෙම හදන්න ගිහින් තමයි කොවිඩ් වගේ ගිල ගණ්ඩත් බැරුව, අමාර ගණ්ඩත් බැරුව ලංකාවේ මිනිස්සු හිර වුණේ ලෝකේ. ලෝකේ මිනිසුන්ට ගෙවල් වල දොර වහ ගන්නවා මිසක් වෙන විකල්පයක් තිබ්බේ නැහැ. ඒකට හේතුව ලෝකය පාලනය කරන්න පුද්ගලයා තුළ මැදිහත් වීමයි බලපාලා තියෙන්නේ. ස්වභාවිකත්වයේ ඇතුලේ වාසය කරන කෙනා කවදාවත් සතුන්ට ප්‍රශ්නයක් නැහැනේ. සතුන්ට ප්‍රශ්නයක් උන්නේ නැහැ. මිනිසුන් ගෙවල් වලට වෙලා දොර වහගෙන gedare ඉන්න කෙනා එක්කවත් කතා නොකර, එයාටවත් මූණ දෙන්නේ නැතුව, එයාටවත් මූණ දීලා කතා කරන්න බැරුවාට මාස්ක් එකක් දාගෙන ඉතාම අමනාපකාරී ජීවිතයකට ගියාට තිරිසංගත සතුන්ට හිම අමනාපකාරී ජීවිතයක් තිබුණේ. ඒකනේ පින්වත්නි, නගරවලට සමහර මුව වගේ රංචු පිටින් ඇවිල්ලා තිබ්බ ඇමරිකාවේ පවා. නගරවලට ඇවිල්ලා තිබ්බා. මිනිස්සු ඔක්කොම ගෙවල් වලට ගියාට සත්වයන් එහෙම හිර වුණේ. ඇයි? සත්ව ස්වභාවිකයිනේ. ඒගොල්ලෝ ලෝකේ වෙනස් කරන්න මැදිහත් වෙන්නේ නෑනේ. ස්වභාව ධර්මයට අභියෝග කරන්න යාලා මැදිහත් වෙන්නේ නෑනේ. ඒතර මේ මානව වර්ගයාට අවුරුදු 50කට වරක්වත් මේ ස්වභාව ධර්ම යුනියන් කරන බලපෑමට ඔවුන්ට ඉතා බරපතල විදියට විඳවන්න සිද්ධ වෙනවා. ඉස්සරහටත් එහෙමයි. ওই උත්තරද්‍රවයේ හැම අයිස් දිය වෙනකොට පින්වත්නි, ඒ වගේ ඇතුලේ තියෙන විශාල අවුරුදු 50,000ක් විතර පරණ වෛරසකාරක තියනවලු. ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට ඒවා මිනිසු අතර එකතු වුණා. එක වෛරසයකට පුළුවන්ලු මිලියන ගාණක් මිනිසු මරන්න. වෛරස කාරක තියෙනවා මූලික තත්ත්වයන් ඒ එකකට පුළුවන්ලු. ඒ කියන්නේ අයිස්කන්ධ කුටි දිය වෙනකොට ඒවා ඉස්සරහට මිස්සරහට ලෝකේ අවදානම ගැන කියනවා ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ එකක් මිනිස්සු අතරට ආවොත් මිලියන ගානකට බලපෑම් කරන්න පුළුවන් ඉතා අසාමාන්‍ය ආසාත්මිකතා මතුවේ කියලා කියනවා. ලෝකේ බයෙන් ඉන්නේ දැන්. ඒ බයෙන් ඉන්නේ ඇයි? අර මින් ඇත්තටම ධර්මයේ තිබ්බනම් ඒ බීති එන්නේ ඇයි? ධර්මයේ තිබ්බම යා මොකද්ද දැනගන්නේ? බාහිර ආපෝ ධාතුව මත මේ ආපෝ ධාතුව නඩත්තු වෙනවා මිසක් මේ ආපෝ ධාතුවට බාහිරට බලපෑම් කරන්නේ නැහැ. මගේ ලේ ධාතුවට පුළුවන්කමක් නැහැ බාහිර වැగిරෙන ස්වභාවය වෙනස් කරන්න. හැබැයි බාහිර වැగిරෙන ස්වභාවයේ ඇතිවෙන ව්‍යාකූලත්වයේ මගේ ආපෝ ධාතුව කිපෙනවා. බාහිර වතුරේ තියෙන රසායනික සංයුතීන් වෙනස් වුණොත් එීම මගේ ඒක මගේ ලේ වලට එකතුනොත් එීම සමහරට මට මරණේ වුණත් ලඟ වෙන්න පුළුවන්. මෙන්න මෙතනදි තමයි සෝතාපන්න ශ්‍රාවකයාට දොර ඇරින්නේ. මොකද්ද? අජ්ජත් ආපෝ ධාතු, බාහිර ආපෝ ධාතු, ආපෝ ධාතු රේවේස. බාහිර ආපෝ ධාතුවත් අභ්‍යන්තර ආපෝ ධාතුවත්. කියන්නේ බාහිර ගලන වැగిරෙන ස්වභාවයත් අභ්‍යන්තර ශරීරය තුල දොළොස් ආකාරකින් පවතින වැగిරෙන ස්වභාවය. සෙමසොටු මූත්‍රා දහඩිය උරුණු තෙල් කඳුළු ලේවල දහඩියවල පවතින වැగిරෙන ස්වභාවයත් ස්වභාවයක් විදියට විසමපාත නැහැ. ඊළඟ එක තමයි බාහිර තත්ත්වයෙන් මත අභ්‍යන්තරයේ යැපෙනවා මිසක් අභ්‍යන්තර තත්ත්වයෙන් මත බාහිර තත්ත්වයේ යැපෙන්නේ නැහැ. අන්නේ එතකොට තමයි යා මම ස්වභාව ධර්මයට එකතු වෙන්න ඕන මිසක් ස්වභාව ධර්මේ මාත් එක්ක එකතු වෙන්නේ නැහැ. එතකොට ස්වභාවිකයි. ස්වභාවික එතකොට ස්වභාවිකත්වයේ ලක්ෂණය මොකද්ද? ස්වභාවිකත්වයේ ලක්ෂණය ඕන දෙයක් හොදලා අරිනවා. වතුරේ ඕන දෙයක් හොදනවා මනාප නැහැ. සෙමසොටු මූත්‍රා දහඩිය ඕන දෙයක් හොදලා අරිනවා. මල පහ හොදලා අරිනවා. අමනාපකමක් නැහැ. නැවත නැවත හොදන එක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නැවත නැවත ජරා ජීර්ණීව වතුරට එකතු වෙනකොට හෝදාරින්න අමනාපකමක් දක්වන්නේ නැවත නැවත හෝදාරිනවා. අන්න එතකොට අර ස්වභාවික චින්තනය එනකොට ලෝකේ අරමුණු පාවිච්චි කරද්දී අරමුණු පදනම් කරගෙන කවදාවත් ගැටුමක් එන්නේ නැහැ පින්වත්නි. අරමුණු ඇසුරු කරගෙන යා තුළ ගැටුම නිර්මාණය වෙන්නේ නැහැ. අපි පින්වත්නි ලෝකයේත් එක්ක කොච්චර පැටලෙනවද? ස්වභාවික නැහැ. කොච්චර ලෝකයේත් එක්ක ගැටෙනවද? එතකොට ලෝකයේත් එක හැම වෙලාවකම අරමුණු ප්‍රතිබද්ධව ගැටුමක් ඇති වෙනකොට ඒ ගැටුම ඇතුලේ පින්වත්නි තණ්හාවටමයි අවකාශය තියෙන්නේ. කෙලෙස් වලටමයි අවකාශය තියෙන්නේ. එතකොට යා හැම වෙලාවකම මේ කෙලෙස් මත පිහිටා ලෝකෙට ප්‍රතිචාර දක්වන්න ගිහින් පින්වත්නි නැවත නැවත පුනර්භවය හදනවා. මේ ස්වභාවික වීම කියන එක ඉතාම වැදගත් සාධකයක්. ඉතින් ගැඹුරු එකක් ඇත්තටම. ස්වභාවික වීම. ඒ ස්වභාවික වීම ඇතුලේ පින්වත්ටි ලෝකයේ පිළිබඳ උපේක්ඛා විහරණයක් මෙන් දහත්ව හිත පවතිනවා. ඇලෙන කමත් නැහැ, ගැටෙන කමත් නැහැ. ඇයි ඇලි වතුර ගැට ඇලින්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැනේ. ඒතරේ මේ ස්වභාවිකත්වය ඇතුලේ මගේ සවිඥානික කය කියව ගන්නකොට මගේ හිත ඇලින්නේ මම ස්වභාවිකයිනේ. ස්වභාව ධර්මයේ රිද්මයට මම එකතු විය යුතුයිනේ. ස්වභාව ධර්මයේ මගේ රිද්මයට එකතු වෙන්නේ නැහැ. මොකද ස්වභාව ධර්මයේ රිද්මයට ස්වභාව ධර්මයේ රිද්මේ මට එකතු වෙන්නේ නැත්තේ ඇයි? ස්වභාවිකත්වයේ කියන්නේ මට සාපේක්ෂව පවතින දෙයක් තමයි මම ස්වභාව ධර්මයට අයිති. ඒක දකිනකොට පින්වත්නි අර ගලහගෙන යන ජලයේ ඕන දෙයක් හොදලා අරිනවා වගේ, ඕන දෙයක් හොදලා අරිනවා වගේ එයා අත් දකින අරමුණු පදනම් කරගෙන මනාපමනාප වශයෙන් ඇලෙන ගැටෙන කම ඉන්නේ නැහැ. ඕනම දෙයකට අවස්ථාවට ප්‍රතිචාර දක්වනවා. එච්චරයි. අවස්ථාවට ප්‍රතිචාර දක්වනවා. මම ඉදිරිපත් වෙන්නේ ස්වභාවිකත්වයේ නැති තැනක හැම වෙලාවකම මාව ඉදිරිපත් වෙනවා. ස්වභාවිකත්වයේ තියෙන තැනක ඉදිරිපත් වෙන්නේ ධර්මය. අද ලංකාවේ මිනිසුන්ට ධර්ම ස්වභාවය නැහැ පින්වත්නි. ඒ ධර්ම ස්වභාවය ආවට පස්සේ පින්වත්නි උපේක්ෂාවක්, ශුන්්‍යතාවක්, නිකන් මෙදහත්කමක්, හිත මෙදහත්ව පවතිනවා. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ තණ්හා කරන්නේ නැති මට්ටමට අනිමිත්ත ස්වභාවයක්. නිමිති ඒ විදියට අර නිමිති ගන්නවනේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින්. එහෙම නිමිති ගන්නකොට සිත මෙදහත්ව පවතින්න පටන් ගන්නවා. ඒ සිත මෙදහත්ව පවතිනකොට එතන ඉතුරු වෙන්නේ මොකද්ද? අතාපරං විඥානංචේ අවසිස්සති. ඉත අවශේෂ වෙන්නේ පරිසුද්ධම් පරියෝදාත. පිරිසුදු විඥානයක් ඉතුරු වෙන්නේ. කෙලෙස් තෙවරුණු විඥානයක් නෙමෙයි. ස්වභාවිකයිනේ. අතාපරං විඥානංචේ අවසිස්සති. අවශේෂ වෙන්නේ පරිසුද්ධම් පරියෝදාතම්. පිරිසුදු විඥානයක් ඉතුරු වෙනවා. ඒ පිරිසුදු විඥානෙන් යා මොකද්ද දැනගන්නේ? ඒ පිරිසුදු විඥාණයෙන් ලෝකේ ඇති වෙන නැති වෙන විදිය බලන්න පටන් ගත්තොත් එයා සෝවාන් වෙනවා. පිරිසුදු විඥානයක් ඉතුරු වෙන්නේ බාහිර ආපෝ ධාතුවත් අභ්‍යන්තර ආපෝ ධාතුවක් සමානයි කියලා වැළීමෙන්, උපේක්ෂාව. ඒ පිරිසුදු විඥාණයෙන් මොනවද යා කරන්න ඕන? තමන්ගේම නාම රූප පරම්පරාව ඇති වෙන නැති වෙන විදිය බැලුවොත්, තවත් සිතකින් ඒක ඇති වෙලා නැති වෙලා යන නිසා අනිත්‍යයි කියලා බැලුවොත්, තවත් සිතකින් එක අනාත්මයි. මේක ඇතුලේ මම කියලා මොකුත් ගන්න නැහැ. අතිශය ස්වභාවික තත්වයක් ඇතුලේ මට බලපෑම් කරන කර්මය අවිද්‍යාව වගේ තත්වයන් ඇතුලේ මේ පැවැත්ම තීරණය වෙනවා කියලා බැලුවොත් තව සිතකින් එයා සෝවාන් වෙන්නම ඕන පින්නවත්. සෝවාන් වෙන්න විදියක් නැහැ. මෙන්න මේ විදියට ටිකක් මේක හොඳට අහන්න, ආයෙ ගිහින් අහන්න, අහලා අහලා මේක ඔළුවට දාගන්න. එතකොට තේරෙවි හරින්ම ඒ පුද්ගලයා තුළ ප්‍රකම්පණයක් නැහැ. ඒ කියන්නේ මේ ධර්මයේ ඇඟ ඇතුළට ගියාම ඥානගත වුණාට පස්සේ පින්වත්නි කවර ආකාරයකත් කැළඹීමක් ඉන්නේ නැහැ. එයා වතුර වගේ තමයි. එයා මනාපමනා ඔක්කොම හොදන්න ලෑස්ති පිට ඉන්නේ. ඒ නිසා ඉබඳු ආකාරයට චිත්තසංතානය සකස් කර ගැනීම පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්නතුන්ලා හැම දිනාටම උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ පියසීලී ලොකුගේ මෑණියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස. මේ දේශනා බොහෝ දෙනෙක් අහලා අලුත් මානයකට ඔළුව ලෑස්ති කර ගන්නවා. ප්‍රඥාවෙන් ලෝකෙ විමසා බලන්න අලුත් දොරගුල් අර ගන්නවා. ජාතක කතා නිරේ නිරසත්වයන්ගේ කතාවලට එහාට ගිහින් මිනිස්සු ජීවිතය දකින්න පටන් ගන්නවා. මිනිස්සු මේ ගලාගෙන යන වතුර දිහා බලාගෙන තමන්ගේ ඇතුළාන්තය කියවන්න පටන් ගන්නවා. ඒක කොච්චර ලස්සනයිද? ගලාගෙන යන ජලාශයක නිවන් මඟ පේන්න ගන්නවා. ඒ බඳු පාරිශුද්ධියක් මගේ ඇතුලේ ගොඩනගා ගන්න ඕන කියලා ගලාගෙන යන ජලයේ කතාව ඇතුලේ තමාව කියවන්න ගන්නවා. ඒක කොච්චර ලස්සනයිද? ඒක හරිම මිහිරි. තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි අහලා අහලා තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගැනීම ඇතුලේ ආයක පාවිච්චි කළොත්, පාවිච්චි කරන්න ගියොත්, එයා ඒ අවස්ථාවට ඒක භාවිතයට ගියොත් එහෙම පින්වත් න්යා සංසිඳෙනවමයි. නොසංසිඳෙන විදියක් නැහැ. එබඳු සංසිඳීමක් පිණිස පියසීලි ලොකුගේ මෑණියන් ඇතුළු පවුලේ දූ දරුවන් ප්‍රදාන මෙතනට සම්බන්ධ වුණු හැම දිනාටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ප්‍රධාන අරමුණු කීපයක් මුදුන් පමුණවාගෙන තියෙනවා. මාතර ගොඩගම අද්දර පිට්ටනියේ විසූ බී.එල්. ලොකුගේ ආදරණීය පියාණන්ට කේ සමර වික්‍රම ආදරණීය මෑණියන් ඇතුළු යසවති ලොකුගේ, එස්.ඒ. ආර්වින් සොහොයුරා, කරුණාදාස ලොකුගේ, දයා ලොකුගේ, එස්.ඒ. වීරවර්ධන කරුණා ලොකුගේ, නන්දසේන ලොකුගේ, නන්ददास ලොකුගේ, මූලටියන නමා මුනිගේ හරමානිස් පියතුමන්, වත්තගේ පොඩිහාමි මෑණියන්, ඒ වගේම නමා මුනිගේ ඥානා සොහොයුරිය ඇතුළු පියතිස්ස සොහොයුරා ඇතුළු පවුලේ සියලු ඥාතීන්ට අනුමෝදන් කොට තිබෙනවා. ඒ සියලුම දෙනාගේ ජීවිත වඩා සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. පියසීලී ලොකුගේ මෑණියන් ඇතුළු පිනුතුන් නමින් වර්ග පරම්පරානුගතව මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලුම ඥාතීන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් පියසීලී ලොකුගේ මෑණියන් ඇතුළු පිනතුන් නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පෑන් ඒෂියා බැංකුවේ සේවය කරමින් සිටියදී පරලෝක ප්‍රාප්ත වුණු චන්දන පුතණුවන් ඇතුළු දෙපාර්සවගත සියලුම ඥාතීන්ට අනුමෝදනා වේවා. සියලුම ඥාතීන්ගේ සසර සුවපත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ආශිර්වාද කොට තිබෙනවා. එවැගේම මාතර ගොඩගම චන්තාරාමේ වැඩවිසු අපවත් වී වදාළ පූජ්‍ය අලවල සෝමානන්ද පින්වත් නායක ස්වාමින් වහන්සේටද භවගාමී ජීවිතේ සුවපත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පැවිදි දිවියේ 50 වසරක් සපිරෙන ශාස්ත්‍රපති හීනිපැල්ලේ අනුරසිරි පින්වත් ස්වාමින් වහන්සේටද මේ උතුම් කුසල් ජන්මදින සැමරුම් ධර්ම දානයක් හැටියට බලවත් වෙලා උන්වහන්සේටද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල් උපනිශ්‍රේ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අප්‍රේල් මාසේ 9 දින 37 ජන්මදිනයේ දෙන සාරංග පුතණුවන්ටද නිදුක් නිරෝගී සුව රැකී රක්ෂාදී කටයුතු සරු අප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට මේ කුසල් උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම පියසීලී මෑණියන් ප්‍රදාන මෙතනට සම්බන්ධ වුණු මේ දූ දරුවන් ඥාතීන් හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. සියලුම දෙනාගේ ජීවිත වඩා සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉමෙත් ඔමෙත් සදස් දිනකර කියන පුංචි දරුවන්ටත් ආශිර්වාද කරලා තියෙනවා. ඒ පින්වත් දරුවන්ගේ ද සියලු කටයුතු සරු අප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස, අනාගත අභිවෘද්ධිය පිණිස ඒ පින්වත් දරුවන්ටද මේ කුසල් හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම ධර්මශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් දුරබැහැර ගෙවාගෙන මේ ස්ථානෙට පැමිණිලා මේ දේශනාව ලෝකයට කරන ඉතා විශ්මිත ධර්මදානයක් කොට සලකාගෙන කැපවුණු පියසීලී ලොකුගේ මෑණියන් ප්‍රදාන පින්තුන් සියලු දෙනාටත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්මරාජ මණ්ඩලවලටත් තවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන් නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං.